ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝවට විදෙස් විත්ති සමාලෝචනය එමනම් අපි ආරම්භ කරනවා අද දවසේදීත් මේ වෙනකොට ලෝකයේ තියෙන උණුසුම්ම ලෝක ප්‍රවෘත්ති පිළිබඳව අවධානය යොමු කිරීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා සුපුරුදු ලෙසින් ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්. ලෝකෙම මේ වෙනකොට ප්‍රමුඛයෙන් කතාබහට ලක්වෙමින් තියෙන්නේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වෙලා තියෙන දෝෂාභියෝගය පිළිබඳව. මේ පිළිබඳව දැන් අපිත් සති කීපයක් තිස්සේ කතාබහ කරගෙන එනවා. කෙටියෙන් කිව්වනම් මේක ඉදිරිපත් වෙනට හේතුව තමයි ලබන වසරේදී ඇමරිකානු මැතිවරණේ තියෙනවා. එතනදී රිපබ්ලිකන් ඩෙමොක්‍රටික් කියන මේ පක්ෂ දෙක අතර තියුණු තරගයක් තියෙවි කියලා බලාපොරොත්තු වෙනවා. දැනට බලයේ සිටින රිපබ්ලිකන් පක්ෂය, ඒ පක්ෂයෙන් තමයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බිහි වෙලා තියෙන්නේ. නමුත් ලබන වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඩෙමොක්‍රටික් පක්ෂය, කියන්නේ දැනට විපක්ෂය, නියෝජනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝගයක් විය හැකියි මේ වෙනකොට උපකල්පනය කරලා තියෙන ජෝ බයිඩන් කියන ඩෙමොක්‍රටික් පක්ෂ සමාජිකයාගේ පුත්‍රයා යුක්‍රේනයේ සමග යම් කිසි වූ ව්‍යාපාරික ගනුදෙනුවක් සිදු කරලා තියෙනවා. එහි තොරතුරු ලබා දෙන්නට කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේනයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කරලා තියෙනවා කියන කාරණය මුල් කරගෙන තමයි මේ දෝෂාභියෝගය ගෙනාවේ ඩෙමොක්‍රටික් පාක්ෂිකයන් විසින්, ඇමරිකාවේ වත්මන් විපක්ෂය විසින්. දැන් මේ වෙනකොට මේකේ විවිධ ස්වරූප අපිට දකින්නට ලැබෙනවා. අපි අලුත්ම වාතාවරණයේ කතාබහ කරමින් අද සාකච්ඡාව ආරම්භ කරමු. අමල්, මොනවද මේ වෙනකොට අපිට වාර්තාවන්නේ මේ සම්බන්ධයෙන්?
දිලුක්ෂි, ඇමරිකාවේ පහළ මන්ත්‍රණ සභාව, ඒ කියන්නේ හවුස් ඔෆ් රෙප්‍රසන්ටටිව්ස් එක මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක් කළා අවසානයි. ඒ කියන්නේ ඇමරිකානු ඉතිහාසයේ දෝෂාභියෝගයකට ලක් වෙච්ච තුන්වන ජනාධිපතිවරයා හැටියට ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් ඉතිහාසගත වෙලා අවසානයි. ඉතින් මේක තීරණාත්මක අවස්ථාවක් හැටියට ඇමරිකාවේ දේශපාලන ඉතිහාසයේ හඳුන්වන්න පුළුවන්. මෙත කලින් අවස්ථාවකදී ක්ලින්ටන් ජනාධිපතිවරයාටත් මේ වගේම දෝෂාභියෝගයක් ගෙනල්ලා පහළ මන්ත්‍රණ සභාවෙන් ඒ දෝෂාභියෝගය සම්මත වුණා. දැන් මෙතන ඊළඟ පියවර වෙන්නේ දිලුක්ෂි, ජනාධිපතිවරයා තමන්ගේ ධූරයෙන් ඉවත් කිරීම. ඒ කාරණාව කිරීම සඳහා බලය පැවරෙන්නේ ඇමරිකාවේ ඉහළ මන්ත්‍රණ සභාව, එහෙමත් නැත්නම් සෙනෙට් එකට. නමුත් සෙනෙට් සභාවේ රිපබ්ලිකන් පක්ෂිකයන්ගේ ඒ සංඛ්‍යාව වැඩි නිසා දැනට බොහෝ දුරට ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමන්ගේ ධූරයෙන් ඉවත් වෙන්නට සිද්ධ නොවේ කියලා බලාපොරොත්තු වෙනවා. මොකද ඔහුගේ පක්ෂේම වැඩි පිරිසකට සෙනෙට් එකේ, එහෙම නැත්නම් ඉහළ මන්ත්‍රණ සභාවේ බලය හිමි නිසා. එතකොට දැන් දැනට දෝෂාභියෝගයකට ලක්වෙච්ච ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේදී තමන්ගේ තනතුරෙන් පහ කරනවද නැද්ද කියන කාරණාව ඒ වගකීම බාර වෙන්නේ සෙනෙට් එකට. ඉතින් දැනට සෙනෙට් සභිකයන් අතිවිශාල පිරිසක් රිපබ්ලිකන් පාක්ෂිකයන්, ඔවුන් මේ වෙනකොටත් ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් ඩොනල්ඩ් ට්‍රම්ප් තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සහය දක්වන්නේ නැහැ කියලා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එන අවුරුද්දේ නොවැම්බර් මාසයේ වෙනතුරු ධූරයේ රැඳී සිටීමට තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. නමුත් ඔහු ඉතිහාසගත වෙනවා ඇමරිකාවේ දෝෂාභියෝගයට ලක්වෙච්ච ජනාධිපතිවරයෙක් හැටියට.
අපි මේළඟට අපේ මවුබිම ශ්‍රී ලංකාවට අසල්වාසී රාජ්‍ය ඉන්දියාවේ මේ වෙනකොට ඇතිවලා තියෙන කලබගෑනිය පිළිබඳව අවධානයට ලක් කරමු. ඉන්දියාවේ පුරවැසි පනත සංශෝධනයට ලක් කරා මේ සඳහා ගෙනාපු කෙටුම්පතේ ඇතුළත් වෙලා තියෙන කාරණා සම්බන්ධයෙන් ඉන්දියාවේ මුස්ලිම් පසුබිමක් සිට ජනයාගෙන් විශාල විරෝධතාවක් තියෙනවා. ඒ තමයි මේ අසල්වැසි රටවල් කිහිපයක ආගමික හිංසනයෙන් පෙළෙන පුද්ගලයන්ට එම රටවල් වලින් පලා ගිහිල්ලා ඉන්දියාවට ඇතුළු වෙලා පුරවැසිභාවය ලබා ගැනීම සඳහා මේ සංශෝධන සිදු කරලා තියෙන්නේ. මේ ආගමික හිංසනයට ලක්වන සුළුතර කණ්ඩායම් වලට මුස්ලිම් පසුබිමක් සහිත මේ ඉස්ලාම් භක්තිකයින් ඇතුළත් වෙලා නැහැ. ඉතින් මේ සම්බන්ධව මුස්ලිම් ජනතාව වෙනස්කමකට භාජනය කරලා තියෙනවා කියලා තමයි ඉන්දියාවේ මේ මුස්ලිම් ජනතාව මේට විරෝධතාව දක්වමින් මේ වෙනකොට වීදි බැසලා උද්ඝෝෂණයේ නියැලෙමින් සිටින්නේ. ඒ සම්බන්ධව ඉන්දියා රජය පැත්තෙනුත්, මහජනතාව පැත්තෙනුත් ලෝකයේ තියෙන අවධානයත් අපි මීළඟට කතා බහ කරමු. අමල්,
දිලුක්ෂි, මෙතන මේ ඉන්දියාව ඔවුන්ගේ පුරවැසිභාවය පිළිබඳ පනත සංශෝධනය කරලා අලුත් නීතියක් සම්පාදනය කරේ ඉන්දියාව අවට තියෙන මුස්ලිම් බහුතරයක් සිටින රටවල් වල සුළු ජාතීන්. එතන ඔවුන් හඳුන්වන්නේ හින්දු භක්තිකයන් එහෙම නැත්නම් බෞද්ධ අය එහෙම නැත්නම් ක්‍රිස්තියානි භක්තිකයන් ඔවුන්ට මේ රටවල් වල අසාධාරණයක් සිද්ධ වෙනවා එහෙම නැත්නම් ඔවුන්ව තාඩන පීඩන වලට ලක් කරනවා කියන පදනම මත ඒ පුද්ගලයන්ට ඉන්දියාවේ පුරවැසිභාවයේ පිරිනැමීම සඳහා තමයි මේ අලුත් සංශෝධන ඉන්දියාවේ ඒ නීතියට ඇතුළත් කරලා තියෙන්නේ. මේ අනුව පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය කියන රටවල වෙසෙන හින්දු භක්තිකයන්ට, බෞද්ධයන්ට තමන්ගේ රටවල් තුල ඔවුන් අඩන්තෙට්ටම් වලට පත් වෙනවා නම්, ඔවුන්ට වෙනස්කම් සිද්ධ වෙනවා නම්, ඔවුන්ට දැන් හැකියාවක් තියෙනවා ඉන්දියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට, මේ පුරවැසිභාවය ඉතාමත් ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කිරීම සඳහා. ඉතින් මෙතනදී ඉන්දියාවේ ජනගහණයෙන් සෑහෙන පිරිසක් මුස්ලිම් භක්තිකයන් මිලියන 200කට විතර අධික ප්‍රමාණයක් මේ විදිහට මුස්ලිම් භක්තිකයන් ඔවුන් ප්‍රකාශ කරනවා මේ මුස්ලිම් භක්තිකයන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබා නොදීමටත් අන්‍ය ආගමිකයන්ට, ඒ කියන්නේ ඉන්දියාවේ බහුතර ආගම වන හින්දු ආගම හදාහන අයට පමණක් සහ ඒ බෞද්ධ සම්භවයක් තියෙන අයට පමණක් මේ විදිහට මේ සහනය ලබා දීම ඉන්දියාව තුළ මුස්ලිම් ජනතාවගේ ඒ ප්‍රතිශතය තවත් අඩු කිරීමේ වැඩපිළිවෙලක් හැටියට ඔවුන් දකිනවා. හැබැයි මෙතන මේ විරෝධතාවය දිරිදුක්ෂි මතුවෙන්නේ ඉන්දියාවේ සිටින සුළු ජාතික මුස්ලිම් භක්තිකයන්ගෙන් පමණක්ම නෙමෙයි. මේකට අමතරව හින්දු භක්තිකයනුත් මේ වෙනකොට මේ පුරවැසි පනත සම්බන්ධයෙන්, ඒ පුරවැසි පනතට ගෙනාපු සංශෝධන සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ තියෙන, ඒ කියන්නේ අසාම් වගේ ප්‍රාන්තවල ඉන්න හින්දු භක්තිකයන් ප්‍රකාශ කරනවා ඒ ප්‍රදේශවල දැනටමත් ඒ අසල්වාසි රටවලින්, විශේෂයෙන්ම බංග්ලාදේශයේ වගේ රටවල් වලින් පිරිස් ඇවිල්ලා අසාම් ප්‍රාන්තයේ දැනටත් නීති විරෝධී ලෙස පදිංචි වෙලා සිටිනවා. ඉතින් ඒ නීති විරෝධී ලෙස පදිංචි වෙලා සිටින පුද්ගලයන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දීලා ඒ සමාජීය ලබා දුන්නොත් දැනට එවැනි ප්‍රාන්තවල සිටින හින්දු භක්තිකයන්ටත් මේකෙන් අසාධාරණයක් වෙයි කියන කාරණාව, එහෙම නැත්නම් ඒ චෝදනාව ඔවුන් එල්ල කළා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඉන්දියාවේ සුළු ජාතීන් පමණක් නෙවෙයි, ඉන්දියාවේ මහජාතිය වන හින්දු භක්තිකයනොත් මේ වෙනකොට මේ පනතට විරුද්ධව වීදි බැසලා තියෙනවා. ඉතින් ඒ අනුව ඉන්දියාවේ බොහොම ප්‍රධාන නගරවල මේ වෙනකොට විරෝධතා උත්සන්න වෙලා, විශේෂයෙන්ම අගනුවර, නවදිල්ලි අගනුවර මේ විරෝධතා තහනම් කරන තත්වයට දැන් ඉන්දියානු බලධාරීන් කටයුතු කරලා තියෙනවා. ඔවුන් ඇත්තටම හදිසි නීති මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. 4 දෙනෙකුට වැඩි පිරිසක් එක ස්ථානයක ගැවසීම මේ වෙනකොට තහනම් කරලා තියෙනවා. ඉතින් නමුත් ඉන්දියාවේ නරේන්ද්ර මෝඩි අග්‍රාමාත්‍යවරයා මේ වෙනකොට බොහොම තදින්ම ප්‍රකාශ කරලා තියෙනවා ඔහු ගෙනාපු සංශෝධන ඒ ආකාරයෙන්ම ඔහු ක්‍රියාත්මක කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා. මොකද ඔහු කියන්නේ මේ අසල්වාසී රටවල සිටින හින්දු සම්භවයක් තියෙන පුද්ගලයන්ට වෙන විඳින්නට වෙන තාඩන පීඩන වෙනුවට ඔවුන් සම්බන්ධයෙන් මේක මහගත්තු මානුෂීය පියවරක්, ඒ අනුව ඒක ආපස්සට අකුලා ගන්නේ නැහැයි කියන තත්වෙත් බොහොම දැඩි ස්ථාවරයක් නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා මේ වෙනකොට අරගෙන තියෙනවා.
දන්නමල් ඒත් එක්කම තවත් මතුවෙන කාරණාවක් තමයි දකුණු ඉන්දියා ආණ්ඩුවෙන් මහා ආණ්ඩුවට සිදු කෙරෙන බලපෑම්. දැනට ඉන්දියාවේ සරණාගතීන් විදිහට පසුවෙන ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත දෙමළ ජාතිකයන් සම්බන්ධව. දැන් එතකොට දැන් ඔය පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය වගේ රටවල් විතරක් නෙමේ, ශ්‍රී ලංකාව මාලදිවයින එතකොට ඒ ආශ්‍රිත කලාපීය රටවල් වලටත් මේ තීරණය බලපාවිද? කොහොමද ඒ පිළිබඳව තියෙන තත්වය?
දිරක්ෂි, දැනට මේ සංශෝධිත පනතේ ඔවුන් නම් කරලා තියෙන්නේ පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය පමණයි. මේක ඇත්තරම මුස්ලිම් රාජ්‍ය තුනක් විතරයි මේ විදිහට නම් කරලා තියෙන්නේ. නමුත් ඉන්දියාව අවට තියෙන අනෙකුත් රටවල් දිහා බැලුවොත්, අපි ගත්තොත් නේපාලය හින්දු රාජ්‍යයක්, එතකොට ශ්‍රී ලංකාවේ එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ශ්‍රී ලංකීය ද්‍රවිඩ පිරිසක් මේ වෙනකොටත් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගතයන් හැටියට දැන් දශක ගාණක් සිටසේ ජීවත් වෙනවා. මේ වෙනකොටත් දහස් ගණනක් තමිල්නාඩු ප්‍රාන්තයේ ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ට ඉක්මනින් ඉන්දියානු පුරවැසිභාවය මේ අලුත් නීති යටතේ ලබා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවුනහම ඉන්දියාව ඒකට උත්තරයක් දෙලා කියන්නේ මේ ගෙනාපු අලුත් නීතිය යටතේ මේක ශ්‍රී ලංකාවට බලපාන්නේ නැහැ. එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන අයට ඒක බලපාන්නේ නැහැ කියලා. නමුත් වෙන ක්‍රමයක් මගින් මේක ශ්‍රී ලංකාවට දීර්ඝ කරන්න කියන ඉල්ලීමක් තමිල්නාඩු ප්‍රාන්තයේ ඉන්න ඒ දේශපාලඥයන් මේ වෙනකොට කරලා තියෙනවා. අපිට අපි ඊළඟට අපි බැලුවොත් ඉන්දියාව අවට තියෙන මුස්ලිම් සම්භවයක් තියෙන අනිකුත් රට තමයි මාලදිවයින. නමුත් මේ මාලදිවයින සම්බන්ධයෙන් එහෙම දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මාලදිවයිනේ රටේ ව්‍යවස්ථානුකූලව ඒ රටේ ඉන්නට පුළුවන් සුනි මුස්ලිම් සම්භවයක් තියෙන උදවියට පමණයි අන්‍ය ආගමිකයන්ට හෝ අන්‍ය ආගමක් ඇදහීමට තමන්ගේ රටේ පුරවැසියන්ට නීතියෙන් ඉඩක් ලබා දීලා නැහැ. ඉතින් ඒ නිසා මාල්දිවින වගේ කුඩා රටක අන්‍ය ආගමිකයන් පුරවැසියන් හැටියට ඉඳීමේ හැකියාවක් නැති නිසා මේක මාල්දිවයිනට බලපාන එකක් නැහැ. නේපාලයට බලපාන්නෙත් නැහැ. මොකද නේපාලයත් හින්දු රාජ්‍යයක් නිසා. බූටානය බෞද්ධ රටක්. බූටානෙත් එවැනි අර්බුදයක්, ඒ කියන්නේ ඉන්දියාවේ පුරවැසිභාවය ලබා ගන්න පිරිසක් උත්සාහ කරන තත්වයක් හෝ සරණාගතයෙන් ඉන්දියාවේ ඉන්න තත්වයක් මතුවෙච්ච නැති නිසා ඒක බූටානයටත් බලපාන්නේ නැහැ. දැනට තියෙන විදිහට අර අපි කලින් කිව්වා වගේ පාකිස්තානය, බංග්ලාදේශය සහ අෆ්ගනිස්තාන කියන රටවල් තුනට පමණයි මේක බලපාන්නේ. ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන අයට මේකෙන් වාසියක් ලබා ගන්නට හැකිවන්නේ නැහැ.
මේ ළඟට අවධානයට ලක් කරන්න කැමති මේ දකුණු ආසියාතික කලාපයේම තවත් රාජ්‍යයක එක්තරා තීන්දුවක් සම්බන්ධව මේ වෙනකොට මතුවලා තියෙන ආන්දෝලනාත්මක කතාබහ පිළිබඳව, ඒ තමයි පාකිස්තානයේ. පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙකු වුණු පර්විස් මුෂාරෆ්ට මරණීය දඬනය නියම වෙලා තියෙනවා. මේක සම්බන්ධවත් පාකිස්තානයේ ඇතුළත විශාල කලබගෑනියක් තියෙනවා සහ මේක ජාත්‍යන්තර අවධානයට ලක් වුණු ප්‍රවෘත්තියක්. පර්විස් මුෂාරෆ්ට මෙම දඬුවම හිමිවීමට බලපාපු කාරණා සහ එය ක්‍රියාත්මක කිරීමට මේ තීන්දුව කරන්නට බලපාපු කාරණා මොනවද?
දිලක්ෂි, දැන් පර්විස් මුෂාරෆ් ජනාධිපතිවරයා ඔහු 2007 තමන්ගේ අග්‍රභීෂ්ටකාරවරයාව සේවයෙන් නිරපා හැරීමට ගත්ත උත්සාහයක් එක්ක තමයි ඔහුට විරෝධතාවය ඇති වෙලා ඔහුට අවසානයේදී තනතුරෙන් ඉවත් වන්නට සිද්ධ වුණේ. ඒ වකවානුවේදී ඔහු රටේ විවස්ථාව අත්හිටුවයි කියන චෝදනාවක්, ඒ විවස්ථාව අත්හිටවීම තුළින් රටට ද්‍රෝහිකමක් කළා කියන චෝදනාවක් එල්ල වෙලා ඒ පිළිබඳ අවුරුදු ගාණක් මේක උසාවියේ නඩුවක් දිග්ගැසෙමින් තිබිලා අවසාන වශයෙන් මේ නඩු තීන්දුව ලබා දීලා තියෙනවා. ඔහු රාජද්‍රෝහී ක්‍රියාවක් කරපු නිසා ඔහුට මරණ දඬුවම් ලබා දෙන්නට ඕනේ කියලා. ඉතින් අතරම මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. මොකද දැනටමත් මුෂරෆ් හිටපු ජනාධිපතිවරයා ඔහු දැනටත් ඩුබායි නුවර තමයි රැකවරණය ලබාගෙන ජීවත් වෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ. මොකද ඔහුට තමන්ගේ සෞඛ්‍ය හේතුන් මත 2016 අවුරුද්දේදී උසාවියෙන් අවසරයක් ලබා දීලා තිබුණා පිටරට ගිහිල්ලා ඒ තමන්ගේ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න කියලා. ඉතින් ඒ විදිහට 2016 රටින් පිට වුණාට පස්සේ ඔහු නැවතත් පාකිස්තානයට ඇවිල්ලා තිබුණේ නැහැ. ඔහු ඩුබායි නුවරත් ඒ වගේම ලන්ඩන් නුවරත් අතර ගමන් කරමින් ඒ ස්ථාන දෙකේ තමයි ඔහු දිගටම දැනට ජීවත් වෙන්නේ. ඔහුට මේ විදිහට මරණ දඬුවමක් ලබා දීම සම්බන්ධයෙන් පාකිස්තානයේ යුද හමුදාව ඔවුන්ගේ දැඩි කනස්සල්ල මේ වෙනකොට පළ කරලා තියෙනවා. මොකද මුෂරෆ් හමුදා නායකයෙක් හැටියට 1999 ඔහු රටේ බලය අල්ලගෙන හමුදා පාලනයක් රටේ පවත්වාගෙන ගියා. අතරම පාකිස්තානයේ නිදහසෙන් පසු අවුරුදු 72ක ඉතිහාසයේ වැඩිම කාලයක් හමුදා පාලනය යටතේ තමයි පැවැත්විලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා මේ විදිහට හිටපු හමුදා නායකයෙක්ව මරණ දඬුවමට එල්ල කිරීම ගැන ඔවුන් ඉතාම කනගාටු වෙනවා. මේ ලබා දුන්නු උසාවි තීන්දුව ඔවුන් ඒ ගැන කනස්සල්ල පළ කළා තියෙනවා.
අපි දැන් මේ ළඟට මේ බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක බ්‍රෙක්සිට් එකට මොකද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් කතා බහ කරමු. පසුගිය සිකුරාදා අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ඒ වගේම විදේශ විත්ති විචාරක, වර්තමාන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මාධ්‍යංශයේ අධ්‍යක්ෂ විදිහට කටයුතු කරන මොහාන් සමරනායක මහතා. ඉතින් අපි එහිදී විශේෂයෙන් කතා බහ කළේ පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වුණු බ්‍රිතාන්‍ය මහමැතිවරණය පිළිබඳව. ඒ වෙනකොට අවසන් ප්‍රතිඵලය ලැබිලා තිබුණ නැති වුණත් ඒ වෙනකොට තියෙන වාතාවරණය සම්බන්ධව සමාලෝචනය කියදුණා. දැන් එතනදී ඊට පස්සේ අපිට දැනගන්නට ලැබුණා වර්තමාන පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවෙන්නට ඡන්දයෙන් හැකියාව ලබා ගත්තයි කියලා. දැන් අමල් එතනදී මතුවෙන කාරණාව තමයි දැන් බ්‍රෙක්සිට් එකට, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපාහොලෙන් ඉවත් වීමට තියෙන ඒ ජනතා මතය තවදුරටත් තහවුරු වුණාද කියන කාරණාව සම්බන්ධයෙන්. ඇත්තටම මේ පිළිබඳව මොන වගේ කතාබහක්ද, අවධානයක්ද, ක්‍රියාමාර්ගයක්ද බ්‍රිතාන්‍ය තුළ සිදුවෙමින් තියෙන්නේ?
දිලක්ෂි, දැන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන්නට බහුතරයක් නොතිබිච්ච නිසා තමයි මේ අලුත් මැතිවරණයකට ගිහිල්ලා බොරිස් ජොන්සන් ජනවර්මක් ලබා ගත්තේ. ඉතින් මෙහිදී ඔහු බොහොම තදින්ම පෙනී සිටියේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් කර ගැනීමේ කටයුත්ත ආයෙමත් කල් දමන්නේ නැතිව තමන් කරන්නට පොරොන්දු වෙනවයි කියලා. ඉතින් ඒ අනුව තමයි ඡන්දදායකින් ඔහුට විශාල ජනවරමක් මෙතනදී ලබා දීලා තියෙන්නේ. ඉතින් මේකේ පළවෙනි පියවරක් හැටියට මේ පාර්ලිමේන්තුව රැස්වීමත් එක්කම බොරිස් ජොන්සන් දැන් ප්‍රකාශ කරලා තියෙනවා ජනවාරි 31 වෙනිදා වෙනකොට යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් කර ගැනීම අනිවාර්යයෙන්ම ජනවාරි 31 වෙනිදාට කලින් ඔහු අවසන් කරනවා. ඒ වගේම යුරෝපා සංගමයත් සමග අලුත් වෙළඳ ගිවිසුමක් ඒ ලබන අවුරුද්ද ඉවර වන්නට කලින් ඔවුන් ඇති කරනවා පමණක් නෙවෙයි රජය ඒ සඳහා බැඳ තබා ගැනීම සඳහා අලුත් නීතියක් පාර්ලිමේන්තුවට හඳුන්වා දෙනවයි කියලා. බොරිස් ජොන්සන් මේ විදිහට නිශ්චිත දිනවකවානු ලබා ගැනීමත් එක්කලා අලුත් බියක් මතුවෙලා තියෙනවා බ්‍රිතාන්‍ය ගිවිසුමක් ඇතිව හෝ නැතිව යුරෝපා සංගමෙන් ඉවත් වේවි කියලා. දැන් ගිවිසුමක් ඇතිව ඉවත් වුණොත් ඒක ද්විපාර්ෂික වෙළඳාමට කිසිම බලපෑමක් ඇතිවන්නේ නැහැ. නමුත් එකඟතාවයකින් තොරව ඉවත් වුණොත් විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයට බඩු ගෙනවීමත් ඒ වගේම බ්‍රිතාන්‍යෙන් බඩු අපනයනය කිරීමත් කියන කාරණාවලදී ඉතාමත්ම ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියන වියක් දැන් මතුවලා තියෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය මුල්්‍ය වෙළඳපොළ සහ කොටස් වෙළඳපොළ ඒ පිළිබඳ යම්කිසි වියක් තියෙන නිසා මේ වෙළඳපොළවල පහළට නැඹුරු වීමක් අපි පසුගිය දිනවල දිටුවා.
අපි අවසාන වශයෙන් තවත් ආකර්ෂණීය ප්‍රවෘත්තියක් කෙරෙහි අවධානය යොමු කරමු. දැන් ඔබ දන්නවනේ YouTube කියන මාධ්‍ය කොයිතරම් ජනතාවට සමීප වෙලා තියෙනවද කියලා. මේ අන්තර්ජාල මාධ්‍යයක් විදිහට YouTubersලා හැමතැනම ඉන්නවා අපි දකිනවා. විකල්ප මාධ්‍යයක් විදිහට මේක භාවිතා කරනවා බොහෝ දෙනෙක්. නමුත් වයස අවුරුදු 8ක වගේ වයසකදී ඩොලර් මිලියන ගණනක මිලියන 26ක් වගේ ආදායමක් ලැබපු දරුවෙක් පිළිබඳව ඇමරිකාවෙන් අපිට වාර්තා වෙනවා මේ YouTube මාධ්‍ය හරහා. මේක පිළිබඳව විශේෂිත අවධානයක් තියෙන නිසා මේ පිළිබඳවත් කතා බහ කිරීම වටිනවා කියලා මම විශ්වාස කරනවා. කවුද මේ දරුවා? ඔහු මොකද්ද කරලා තියෙන්නේ මේ තරම් විශාල ආදායමක් ලබා ගන්න?
ඔව් දිල්රුක්ෂි, YouTube එක ඇතුලේ රයන් ඛජි කියලා තමයි මේ දරුවා හැඳින්වෙන්නේ. අවුරුදු 8ක ඇමරිකානු පුරවැසියෙක්. ඔහු ටෙක්සස් නුවර පදිංචි දරුවෙක්. මේ දරුවා දැනට මේ වසරේ, ඒ කියන්නේ 2019 අවුරුද්දේ YouTube එකෙන් වැඩිම මුදලක් උපයපු පුද්ගලයා හැටියට වාර්තාගත වෙනවා. ඉතින් මේක ඇත්තටම මුළු ලෝකයේම කතාබහට ලක්වන ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත් වෙන්නේ මේ අවුරුදු 8ේ දරුවා YouTube එකේ තමන්ගේ ඒ තමන් ඉදිරිපත් කරන ඒ වීඩියෝස් තුලින් ඔහු මේ අවුරුද්දේදී පමණක් ඩොලර් මිලියන 26ක් උපයා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ මේ YouTube එකේ ඔහු මුලින් ආරම්භ කළා තිබුණේ ඔහු සෙල්ලම් කරන ඒ ඔහුගේ සෙල්ලම් බඩු පිළිබඳ යම්කිසි රිවිව් එකක්. ඒක ඒවා කොහොමද කියවා ඒ ගුණ අගුණ භාවය පිළිබඳ තත්ත්වගීමක් ඔහු YouTube හරහා ලබා දීලා තිබුණා. ඉතින් ඒ රයන් ටොයිස් රිවිව් කියලා පටන් ගත්ත එක දැන් ඒක වෙනස් වෙලා තියෙනවා මේ රයන් චැනල් කියලා. ඔහුගේ රයන් ඛජි කියන මේ YouTube channel එක හරහා මේ වෙනකොට බිලියන 30කට අධික ප්‍රමාණයක් ඔහුගේ වීඩියෝ නරඹලා තියෙනවා සාමාන්‍ය ජනතාව. ඉතින් මේ හැම නරඹන අවස්ථාවක් සඳහාම ඒ ඇඩ්වර්ටයිසින් එහෙම නැත්නම් මේ දැන්වීම් වලින් ලැබෙන ආදායමෙන් තමයි මේ විදිහට ඔහුට මේ විශාල මුදලක් උපයා ගැනීමට හැකි වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ අවුරුදු 8ේ දරුවා මීට අවුරුදු 4කට කලින් තමයි මේ කටයුත්ත ආරම්භ කළ තියෙන්නේ. ඔහුගේ දෙමව්පියෝ තමයි ඔහුව යොදා ගනිමින් මේ වීඩියෝ පට නිෂ්පාදනය කරලා යටත් පිරිසින් දිනකට එක වීඩියෝ පටයක්වත් මේ විදිහට අන්තර්ජාලයට YouTube හරහා මුදා හැරලා තමයි ඔවුන් මේ මුදල් උපයලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම සුවිශේෂම කාරණාවක්. මොකද මේ අතිවිශාල මෙවැනි අපිට හිතා ගන්න බැරි තරම් මුදලක් අන්තර්ජාලයෙන් උපයපු ප්‍රධානම පුද්ගලයා හැටියට මේ රයන් ඛජි, එපමණක් ඔහුගේ ඇත්ත නම රයන් ගුවන් කියලා හඳුන්වන්නේ මේ ටෙක්සස් නුවර සිටින මේ දරුවා මේ විදිහට ලබාගෙන තියෙනවා.
අපි ස්තුතිවන්ත වෙනවා මල්. මේ සතියේදීත් ලෝකයේ උණුසුම්ම සහ වඩාත් කතා බහට ලක්වන කාරණා පිළිබඳව විමර්ශනයට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ලෝ වටා විශේෂාංගය තුළින්. එමනම් ඔබට බොහොම ස්තුතියි. ආයිබෝවන්. අපි ලබන සතියේ සිකුරාදා නැවත වතාවක් හමු වෙමු.
ආයිබෝවන් දෙලොෆි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.